SBS Radio.
SBS.
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 SBS Radio.
දැන් අපි ආරම්භ කරමු මේ ගෙවිගේ සතිය ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය සම්බන්ධව සමාලෝචනය දෙන්නේ සුපුරුදු ලෙසින් අද සඳ දවසේ අපේ සතියේ දේශපාලනික පුවත් විග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ සිට සූදානම්ේ සිටිනවා මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල සුපුරුදු ලෙසින් මේ සම්බන්ධව සවිස්තරාත්මක විග්‍රහයකට අයබෝන් මනෝජ්
අයබෝන් දෘක්ෂි
මේ දවස්වල වැඩිපුරම අවධානයට සහ කතාබහට ලක් වෙලා තියෙන කාරණාවෙන් මම සාකච්ඡාව ආරම්භ කරන්නට කැමැති. දැන් අපි බොහෝ දෙනෙක් දන්නවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසිරවීමේ නිවේදනය නිකුත් කළා. ඉන් අනතුරුව එයට එරෙහිව ඒ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා. මේ අත්හිටුවන් ලෙසට දන්වන ලෙස ඉල්ලා සිටිමින් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසිරවීමේ නියෝගය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. මේ පිළිබඳව වැඩිදුර විභාගය දෙසැම්බර් මාසයේ 4, 5, 6 කියන දින තුන තුළදී සිද්ධ වෙලා 7 වෙනිදා මෙහි ප්‍රතිඵලය හරියටම ප්‍රකාශයට පත් කරන්නට නියමිතයි කියලා තමයි අපි ඔබට කලින් තොරතුරු වාර්තා කළේ. දැන් 4, 5, 6 කියන දින තුන තුළදී මේ සම්බන්ධව කරුණු විමර්ශනය සිදු වුණා උසාවිය තුළදී. ඉන් අනතුරු 7 වෙනිදා අපි කොයි කවුරුත් බලාපොරොත්තු වුණු විදිහට මේකේ ප්‍රතිඵලය ලැබුණේ නැහැ. උසාවියට තවදුරටත් මේ සඳහා විමර්ශනයට කල් අවශ්‍යයි කියලා තමයි දැනුම් දෙන්නේ. ඉන් අනතුරුව මනෝජ් බොහෝ දෙනෙක් බලාගෙන සිටින්නේ කවදද මේ නඩු තීන්දුව ලැබෙන්නේ කියලා. අපි මේ නඩු තීන්දුවත් මේ තීන්දුව ලැබෙන දිනවකවානු පිළිබඳවත් මේ වෙනකොට තියෙන කතාබහින් අද සාකච්ඡාව පටන් ගත්තොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මොනවද මේ සම්බන්ධව අපිට අලුතින්ම දැනගන්නට තියෙන කාරණා?
ඔදෙලුක්ෂි පසුගිය සතියේත් අපි වාර්තා කරපු ආකාරයට 4, 5, 6 කියන දිනවල මේ නඩු විභාගයේ කැඳවලා අතරමැදි පාර්ශ්ව කරුවන්ගේ නීතිඥවරුන්ගේ අදහස් දැක්වීමටත් යොමු වෙලා පෙත්සම් කරුවන්ගේ පිළිතුරු දැක්වීම සිදු කරලා බොහෝ විට 7 වෙනිදා මේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි කියලා අපි විශ්වාස කළා. නමුත් මේ ක්‍රියාවලිය 7 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන්න යෙදුණ ඒ හේතු කරගෙන අතුරු තහනම් නියෝගය 8 වෙනිදා දක්වා කල් තිබුණා. නමුත් 7 වෙනිදා දහවල් වරුවේ නැවත ප්‍රකාශයට පත් කෙරුණේ අතුරු තහනම් නියෝගය 10 වෙනිදා දක්වා කල් දානවා කියලා. නමුත් 7 වෙනිදා මේ පෙත්සම් විභාගයේ අවසන් වෙද්දී රාත්‍රී 7 පමණ වුණා. ඒ හේතුවෙන් නැවතත් මේ අතුරු තහනම් නියෝගය 10 වෙනිදා නෙවෙයි මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනකම් කියලා කල් දැම්මා. ඒ අනුව තීන්දුව අද දවසේ ප්‍රකාශයට පත් කරාවිද කියන සැකේකුත් තිබුණා. නමුත් එහෙම නැති වුණොත් තවමත් දිනයක් පිළිබඳව හරියටම තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. අපි නඩු විභාගයට යොමු වුණොත් 5 වෙනිදා තමයි නීතිපතිවරයාගේ කරුණු දැක්වීම සටහන් වෙලා තිබුණේ. නීතිපති ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මේ වගේ වෙලාවක ගොනු කරලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒ නිසා පෙත්සම් කරුවන් ඉල්ලලා තියෙන විදිහට සහන ලබා දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ කියලා නීතිපතිවරයා සඳහන් කළා. ඒ හින්දා මේ පෙත්සම් ප්‍රතික්ෂේප කරන්න කියලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කරලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වෙනි ව්‍යවස්ථාවේ දක්වලා තිබෙනවා. ඒ වගේ වෙලාවක කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාගයක් කිරීමට ඉල්ලීමක් සිද්ධ කරන්න ඕන කියලයි නීතිපතිවරයා සඳහන් කළේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ කටයුතු අභියෝගයකට ලක් කිරීමේ ක්‍රියාව පාර්ලිමේන්තුව සතු කාර්යයක් කියලා නීතිපතිතුමා අධිකරණයේදී දැනුම් දුන්නා. කොහොම නම් මේ වෙලාවේ පෙත්සම් කරුවන් ඉල්ලා තියෙන මේ සහනය මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් ලබා දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ කියලා නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා විදිහට කටයුතු කිරීමේ හැකියාව මූලික අයිතිවාසිකම් පෙත්සමකින් අභියෝගයකට රත් කරන්න බෑ කියලා නීතිපතිවරයා කිව්වා. පාර්ලිමේන්තුව විසුරුවාරින්න ජනාධිපතිවරයා නිකුත් කරපු ගැසට් පත්‍රයේ ක්‍රියාත්මක වෙන එක තාවකාලිකව වළක්වලා ශ්‍රේෂ්ඨාධිකරණය පහුගිය නොවැම්බර් මාසේ 13 වෙනිදා තමයි අතුරු තහනම් නියෝගය නිකුත් කළේ. ඒකට හේතු වුණේ එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ කියන පාර්ශව පෙත්සම් 13ක් ගොනු කරා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීම 5 වෙනිදා සිද්ධ වෙච්ච අවස්ථාවේ තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ. ඉන් අනතුරුව පෙත්සම් ගොනු කර පාර්ශව වෙනුවෙන් කලින් කිව්වා වගේ එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝ ගණේෂන් හිටපු ප්‍රමුඛතුමා නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් ඇමතුමාගේ, ඒත් එක්කම රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමේ සමාජික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නීතිඥ ලාල් විජේනායක මේ අයත් පෙත්සම් ගොනු කරලා තිබුණා. කොමනක් 6 වෙනිදා දවසේ අතරමැදි පාර්ශව වල නීතිඥවරුන් අදහස් දැක්වීම සිද්ධ වුණා. GLP හිටපු ඇමතිවරයා වෙනුවෙන් සංජීව ජයවර්ධන නීතිඥතුමා අදහස් දක්වමින් ඔහු කිව්වේ 62 ව්‍යවස්ථාව අනුව මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හැකියාවක් ජනාධිපතිතුමාට තියෙනවා කියලා. ඊට පස්සේ ගම්මන්පිල මන්ත්‍රීවරයා වෙනුවෙන් මනෝහර සිල්වා නීතිඥතුමා අධිකරණයේ කරුණු දැක්වුවා. එහිදී ඔහු සඳහන් කළේ පෙත්සම් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැහැ, මැතිවරණයක් නොපවත්වන්න කියලා ඉල්ලන එකම ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා ඔහු සඳහන් කළා. ව්‍යවස්ථාවේ උත්තරීතර බලයේ තියෙන ජනතාවට ඒ හින්දා ජනතාවගේ සේවකයා විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බලය උදුරා ගන්න එපා කියන අදහස දැක්වුවේ. ඒ කියන්නේ මැතිවරණයක් පවත්වන එක වළක්වන්න එපා කියන කාරණය තමයි ගම්මන්පිල මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීහිටපු මනෝහරද සිල්වා නීතිඥතුමා සඳහන් කළේ. ඉන් අනතුරුව සුමන් පිරන් මන්ත්‍රීවරයාත් අදහස් දැක්වීමක් කරා. ඔහු කිව්වා 19 ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරපු අවස්ථාවේ නීතිපතිවරයා ඉදිරිපත් කරපු අදහස් සහ මේ වෙලාවේ නීතිපතිවරයා ඉදිරිපත් කරන අදහස් අතර යම් පරස්පරතාවයක් තියෙනවා කියලා. ඒදි නීතිපතිවරයා කිව්වේ එහෙම දෙයක් නැහැ, පරස්පරතාවයක් තියෙනවා නම් තමන්ට පුළුවන්කම තියෙනවා 19 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරපු අදහස් නැවතත් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නීතිපතිවරයා සඳහන් කළා. අලි සබ්රි නීතිඥතුමා කිව්වේ දැන් යම් චෝදනාවක් එල්ල වෙනවා එළඹෙන මැතිවරණයකදී, එහෙම නැත්නම් ආයි ඡන්දයක් තියලා ඊට පස්සේ ආණ්ඩුවක්පත් උනත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්ද කියන චෝදනාවක් තිබුණනේ. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොච්චර වෙනස් කරත් ජනාධිපතිතුමාට හිතුණොත් ආයි ආණ්ඩුවක්පත් උනාමත් පස්සේ කෙටි කාලෙකින් පාර්ලිමේන්තුව විසුරුවා හරි ඒ හැකියාව තවදුරටත් ජනාධිපතිතුමාට තියෙනවා නේද කියන ප්‍රශ්න කිරීමට අලි සබ්රි නීතිඥතුමා උත්තර දුන්නා. ඔහු කිව්වේ මේ විමසීම අර්ථ විරහිතයි, ජනාධිපතිතුමාට ඕනම පුද්ගලයෙකුට පොදු සමාව දෙන්න හැකියාවක් තිබුණත් නමගිය අපරාධකරුවෙකුට ජනාධිපතිතුමා එහෙම පොදු සමාවක් දෙන්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයන් යටතේ යම් සීමාවන් පවතිනවා, ඒ සීමාවන්ට යටත්ව තමයි එහෙම ජනාධිපතිතුමාට තියෙන බලය ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්න කියලා සඳහන් කළා. ඊට පස්සේ 7 අනඩුව කැඳවපු දවස් අවස්ථාවේ අන්තිම දවසේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහත්මයා ඉදිරිපත් කරපු පෙත්තම වෙනුවෙන් නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහත්මයා පෙනී හිටියා. එහිදී කිව්වේ ජනාධිපතිතුමාගේ විධායක බලතල අඩුවීම සිද්ධ වෙලා නැහැ, ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව තමයි මේ විසුරුව හැරීම සිද්ධ කරේ. ඒ අනුව 19 ව්‍යවස්ථාවෙන් විධායකයේ සතු බලතල අඩු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම අඩු නොවන නිසා තමයි අපි ඔය සාකච්ඡා කරන 32-2 ඈ කියන වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රතිපාදනයක් ඇතුළත් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාට යම් ආකාරයකින් අවශ්‍ය වුණොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. ඉන් අනතුරුව ජනාධිපතිතුමාට තිබුණු මුක්තිය පිළිබඳව පෙත්සමේ නීතිඥයින් අදහස් පළ කළා. ඔවුන් කිව්වේ 35 වගන්තියට අනුව 19 ව්‍යවස්ථාවට පෙර ජනාධිපතිතුමාට ලබා දීලා තිබුණු මුක්තිය කියන අවස්ථාව ඉවත් කරලා තියෙනවා. ඒ හින්දා ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ග මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි කලින් දවසේ අධිකරණය සඳහන් වුණා මූලික අයිතිවාසිකම් පෙත්සමකින් ජනාධිපතිතුමාගේ තීරණයක් අභියෝගයකට ලක් කරන්න බෑ කියලා. ඒක කිව්වේ නීතිපතිතුමා. ඒකට පිළිතුරු දෙමින් තමයි නැවත සඳහන් කළේ ජනාධිපතිතුමාට තියෙන මුක්තිය ඉවත් කරලා තියෙනවා. ඒ හින්දා ජනාධිපතිතුමාගේ ඕනම විධායක ක්‍රියාවක් ඕනම සාමාන්‍ය පුරවැසියෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසන්න පුළුවන්කම තියෙනවා කියලා. මේ අනුව තමයි අතරමැදි පාර්ශවකරුවන්ගේ නීතිඥයින් අදහස් දැක්වුවේ, පෙත්සමේ නීතිඥයින් අදහස් පළ කළේ. ඒ අනුව 7 රෑ 7 මේ සියලු නඩු විභාගය අවසන් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන විනිසුරු නලීන් පෙරේරා මැතිතුමා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ නඩු විභාගය අවසන් වුණා. අගවිනිසුරුතුමා ප්‍රමුඛව ඒ අනුවෙහි තීරණය තමයි ඇතැම් විට අද දේවි කියලා විශ්වාස කරන්නේ. අතුරු තහනම් නියෝගයේ දැන් දීර්ඝ කරලා තියෙනවා මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනයක් දක්වාම.
හොඳයි, බොහොම ස්තුතියි දීර්ඝ පැහැදිලි කිරීමට මනෝජ්. මේ මීළඟට දැනගන්නට කැමති ඒත් හා සමගාමීව තවත් විශේෂිත කාර්යයක් සිදු වන උසාවියේ අගමැති සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අභියෝගයට ලක් කරමින් ඒ පිළිබඳවත් අතුරු තහනමක් පැන වුණා. දැන් මේ සම්බන්ධවත් විශේෂිත කතාබහක් තියෙනවා. මොකද මේ අලුතෙන් පත් කරපු අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කිරීමේ නීත්‍යානුකූල බලයක් නැහැ කියලා කියන්නේ දැනට රටේ ආණ්ඩුවක් නැහැ කියන කාරණාව. දැන් ඒ තත්ත්වය යටතේත් මේ පිළිබඳව විශේෂිත කතාබහක් තියෙනවා. මේ සම්බන්ධව තියෙන වාතාවරණය මොකක්ද දැන් මේ වෙනකොට?
ඔව්, දැන් ඒ තීන්දුවත් සමග ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අගමැතිවරයෙක් නැහැ, ඇමති මණ්ඩලයක් නැහැ. අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ පත්කිරීම විරෝධී, ඒ හින්දා ඔවුන්ගේ ක්‍රියාවලිය නවත්වන්න කියන එකට තමයි අතුරුදානම් නියෝගය අධිකරණය නිකුත් කළේ. මේ මහාධිකරණය ලබා දුන්නු තීන්දුවක්. ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ වන විට අරන් ගිහිල්ලා තියෙනවා මහින්ද රාජපක්ෂ අවසාන වශයෙන් ඉදපු අගමැතිතුමා ප්‍රමුඛ අලුත් ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඔවුන්ගේ අභිහචනා ගොනු කරලා තියෙනවා. කොහොම වුණත් මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනකම් අගමැතිවරයාට සහ ඇමති මණ්ඩලයට ආණ්ඩුවේ ක්‍රියා කරන්න බෑ කියන නියෝගය තමයි දැන් ශ්‍රී ලංකාවේ ලබා දීලා තියෙන්නේ. ඒ අනුව සියලු විෂයන් ජනාධිපතිතුමා යටතේ තමයි පාලනය වෙන්නේ. අමාත්‍යංශ ලේකම්වරුන්ට යම් ආකාරයකින් බලතල ලබා දීමක් සිදු වෙලා තියෙනවා. ජනාධිපතිතුමා අමාත්‍යංශ ලේකම්වරුන්ව කැඳවලා දැනුම් දීලා තිබුණා රටේ සංවර්ධන ක්‍රියාදාමයන් නැතුළු ඉතුළු සියලු ක්‍රියාදාමයන්ට බාධාවක් නොවන ආකාරයෙන් මේ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන්න කියලා. ඒ අනුව බලය අමාත්‍යංශ ලේකම්වරුන්ට මේ වෙලාවේ පවරලා තියෙන්නේ. රටේ කටයුතු වලට යම් බාධාවක් නොවන ආකාරයෙන් මේ දිනවල තමන් වැඩ කරගෙන යනවා කියන කාරණය තමයි ජනාධිපතිතුමා සඳහන් කළේ දිලු.
ඔය දැන් එතකොට මේකේ තීරණය පිළිබඳව ආරංචියක් තියෙනවද? කවද වගේ වෙද්දි මේ සම්බන්ධව වෙන තීරණයක් ලැබෙවිද?
ඔව්, මේ තීරණය ලැබෙන තුරු කියලා තමයි අතුරු තහනම දික් කරලා තියෙන්නේ. නමුත් 12 වෙනිදා අධිකරණයේ පෙනී ඉන්න කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමට අධිකරණයෙන් දැනුම් දීලා තියෙනවා. එහිදී ඔවුන්ගේ කරුණු දැක්වීම 12 වෙනිදා සිද්ධ වේවි.
හොඳයි, මේ සම්බන්ධව තියෙන යම් යම් මත විමසීමුත් විමසා බැලීම වටිනවා. අපිට තියෙන සීමා සහිත කාල සීමාව ඇතුළතදී විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් නිකුත් කරපු අදහස් කිහිපයක් මා මෙහිදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න සූදානම්. උසාවි තීන්දුව කුමක් වුණත් ඒක දැන් බාරගන්න සූදානම් කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසලා සිටි.
මේට අවුරුදු 70කට පෙර බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබපු අපි ස්වාධීන රටක් විදිහට ඉදිරියට යන්න උත්සාහයේදී පරණ අධිරාජ්‍යවාදී සෙවණැලි අපිට බාධා කරනවා. මේ දේශපාලන අර්බුදයේ කොතරම් දුර ගියාද කියනවනම් අද සියල්ල බලාගෙන සිටිනවා අධිකරණයේ තීන්දුව ලැබෙනකම්. අද අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් තිබුණත් ඒවායේ ක්‍රියාකාරීත්වය නැවතිලා තිබෙනවා. රටේ තනි පුද්ගලයෙක් විදිහට ජනාධිපතිවරයාට පාලනයේ ව්‍යවස්ථානුකූලව මේ වන විට ලබා දීලා මම එය කිසිසේත්ම සතුටු වෙන කාරණයක් නොවේ. අධිකරණයේ තීන්දුව මොන ආකාරයෙන් දුන්නත් ඒ ඕනෑම තීන්දුවක් මම ගෞරවයෙන් බාර ගන්නවා. ඒ තීන්දුව අනුව ගත යුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නවා.
ඔය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුසිල් ප්‍රේම්ජයන්ත මන්ත්‍රීවරයා මේ අලුත් ආණ්ඩුවේ අමාත්‍ය තනතුරකුත් ඔහුට හිමි වුණා. කෙසේ හෝ ඔහු මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමක් කළා තිබුණා. දැන් මේ ජනවරමට අනුව ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ නැත්තම් හොඳම දේ තමයි කරන්න පුළුවන් ජනතාවට අයිතිය ලබා දෙන එක. ඒ දේ තමයි ජනාධිපතිවරයා කළේ කියලා.
යම්කිසි ආණ්ඩුවක් පත් කළා යම් කාල සීමාවකට පස්සේ ජනතාවට ඒත් වෙනව නම් තවදුරටත් මේ අපි දුන්න ජනවරමට අනුව නෙවෙයි මේ ආණ්ඩුව කටයුතු කරන්න කියලා. එවැනි අවස්ථාවකදී ජනතාවට නැවත මතය ලබා ගන්න පුළුවන්. ඒතර පාර්ලිමේන්තුවේ කටයුතු පරීක්ෂා කරනලා එකම අවස්ථාවම හැමතිවරයක් විතරයි. ඒ නිසා තමයි ජනාධිපතිවරයාට බලය පැවරෙන්නේ. එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පාර්ලිමේන්තු මැතිවරණ නැත්නම්
ඔය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් තවත් අදහසක් නිකුත් වුණා ඩල සලහපෙරුම මන්ත්‍රීවරයා. එතුමා සඳහන් කළා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 14 වෙනිදා නිවාඩුයි දෙනවනම් තීරණයක් ඊට කලින් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ලබන අවුරුද්ද වෙනකම් බලාගෙන ඉන්න වෙනවයි කියලා.
ශ්‍රේෂ්ඨාධිකරණය 14 වෙනිදා ඉඳලා 22ක් නිවාඩුයි. 14ට ඉස්සෙල්ලා තීන්දුව දුන්නොත් හොඳයි. තීන්දුව මොකක් වුණත් අපි ගරු කරමු. තීන්දුව 14ට පස්සට ගිය උසාවි නිවාඩු කාලෙන් පස්සේ ජනවාරි මාස. දැන් ඒ අතරේ අභියාචනාධිකරණය තීන්දුවක් දීලා අගමැතිවරයෙක් නැත, කැබිනට් මණ්ඩලයක් නැත. අදට දවස් 6යි. විනිසුරුතුමන්ල මේක කල්පනා කරන්න ඕනේ. දැන් ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ කාර්යෝ මේ වෙලාවේ ක්‍රියාත්මක වුණා. මේ රටට යන කල කුමක්ද? මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මල නීතියක් බවට පත් වේවි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා තිස්ස අත්තනායක මහතා අදහස් දැක්වීමක් කළා තිබුණා මේ අතරතුරේදී. 19 වෙනි සංශෝධනයේ යම් යම් අඩළු උඩුකම් තමයි මේ සියරටම මුල කියලා.
19 වෙනි විවස්ථා සංශෝධනය ගැන කතා කරුවොත් මමත් ඔකට අත ඉස්සුවා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මම දැන් තේරෙනවා මේ අත උස්සපේකේ වැරද්දා. මේක සම්පූර්ණයෙන්ම අවුල් සහගත සංශෝධනයක්. එකිනෙකාගේ පුද්ගලික අවශ්‍යතාවයන් එහෙම නැත්නම් එකිනෙකා ඉලක්ක කරලා හදපු සමහර වගන්ති සහ නීති දිසා රටේ අනාගත පැවැත්මට ඇතිවලා තියෙන බාධාව තාමත් කෙටි කාලයකින් දකින්නට තිබෙනවා. මේක මහා මැතිවරණයකින් හැර විසඳගන්න වෙන
එක්සත් ජාතික පෙරමුණ, ඒ වගේම හෙළවුරුමේ නායක පාඩලි චම්පික රණවික මහතා විශේෂ ආරංචියක් කියලා හිටියක් තරා අවස්ථාවකදී. දැන් මේ වෙනකොට අගමැති සහ අමාත්‍ය මණ්ඩලය පිළිබඳව වන මේ අතුරු තහනම් නියෝගයක් තියෙනවනේ. ඒ අතරතුරේදී කාර්ය මණ්ඩලවලටත් මේ මුදල් විය පැහැදම් කරන්නට හැකියාවක් නැහැ. නමුත් උසාවි තීන්දුවට පරිබාහිර යමින් කාර්ය මණ්ඩල මේ කාර්යාවලිය නියැලී සිටිනවා. ඒ නිසා ඔවුන්ව පාර්ලිමේන්තුවට කැඳවීමේ සූදානමක් තියෙනවා කියලා.
පසුගිය 29 හා 30 දිනවල ඒ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාට ඒ අමාත්‍යවරුන්ගේ කාර්යාල වියදම් කප්පාදු කිරීමට අපි යෝජනා ගෙනල්ලා සම්මත කරගත්තා. අපිට පෙනී ගිහින් තියෙනවා ඇතැම් අවස්ථාවලදී මුදල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඇතැම් නිලධාරීන් දැන් අමාත්‍යාංශ ලේකම්වරු මූල්‍ය කාරණා සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා පාර්ලිමේන්තුවේ අනුසක නොතක. ඔවුන්ගේ පත්වීම් බලධරයා ජනාධිපතිතුමා බව ඇත්ත වුණත් මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් ඔවුන් වකිවතු වන්නේ පාර්ලිමේන්තුවට නිසා පාර්ලිමේන්තුවට ගෙන්වලා කටයුතු කිරීමට අපි කටයුතු කරනවා. මේක රටේ සිසු නිලධාරීන්ටත් අපි හිතනවා ආදර්ශයට අරගෙන කටයුතු කරයි කියලා.
ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් මන්ත්‍රී බිමල් රත්නායක මහතා පුංචි ආරංචියකුත් කිව්වා මහින්ද රනිල් ඔය එළිපිට කෑ ගැහුවට දෙන්නම බොහොම එකඟතාවයකින් යුක්තව යටින් එකට එකතු වෙලා වැඩ කරන දෙන්නෙක් කියලා.
අභියාච රාජකරණයේ තීන්දුවෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා මේ ප්‍රාථමික උසාවි ආණ්ඩුව අත්තිටවල තියෙනවා. අභියාච රාජකරණයේ ප්‍රාථමික උසාවියක් නොවන බව මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නවා කියලා. මේ උසාවි නියෝග වලින් අපේ රටේ මේ විනාශයට බලපාපු ප්‍රධාන ප්‍රශ්නේ ඉඳන්නේ නැහැ. විදායක ජනාධිපතිවරයා අහෝසි කිරීමෙන් පමණයි විසඳුම ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. මට එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍යවරයෙක් කිව්වා මීට සති දෙක තුනකට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. රනිල් ඔයා ඔතන ඉන්න මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අයින් කරා, අගමැතිකමෙන් අයින් කරා. තව පිරිසක් ඉතුරු වුණා. මේ ඉතුරු වී සිටින ආරක්ෂක බටයන් මාරු කර දැමු. පැය තුනකට පස්සේ මොකද වුනේ? ඒ ආරක්ෂක බටෝ එලෙසම ස්ථානගත කළා. ඒක වුනේ රාජපක්ෂ මහත්තයාගේ නියෝගය.
දැන් මීළඟට අවධානයට ලක් කරමු. දැන් මේ ගෙවිලගිය සතියේදී යම් යම් දේශපාලනික කණ්ඩායම් සහ පක්ෂ අතර සිදුවුණු විශේෂිත හමු පිළිබඳව මෙහිදී ගත්තු තීන්දුව තීරණත් මේ පවතින දේශපාලන වාතාවරණයේ යම් යම් හැඩතල වෙනස් කරන්නට උපකාරී වන තීන්දුව තීරණ. මුලින්ම මම අවධානයට ලක් කරන්න කැමතියි මනෝජ්, සෙනසුරාදා සිදුවුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුවුණු හමුව මෙහිදී විශේෂිත අවධානයට ලක් වුණු කාරණා මොනවාද?
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන පක්ෂ අතරින් විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ සමග තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය කාලේ නිරන්තරයෙන් හමු වුණේ. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන සෙසු පක්ෂවල නියෝජිතයින්ගේ හමුවක් සිද්ධ වුණේ නැහැ. දැන් මෙවර ඒ සියලු කණ්ඩායම් එක්කාසුව තමයි මේ හමුව පැවැත්වුණේ. ඉදිරි මැතිවරණ සහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඔබ දන්නවා දැන් මේ වන විටත් පක්ෂය ලාංඡනය මොකක්ද, ඉදිරිපත් වන පක්ෂය මොකක්ද, පොහොට්ටු යටතේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සන්ධානයක් ගොඩනැගෙනවද, මෙවැනි කාරණා සම්බන්ධයෙන් තමයි සාකච්ඡා වෙලා තිබුණේ. ඉතින් එක් එක් පක්ෂ තම තමන්ගේ අදහස් දැක්වීම සිද්ධ කරලා තිබුණා. කොහොමත් පොහොට්ටු වටා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා ගොනුණු කණ්ඩායම් ඔවුන්ගේ දැඩි අදහස වෙලා තියෙන්නේ පොහොට්ටු වටා ගොඩනැගුණු සන්ධානයකින්. අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුවත් පොහොට්ටුව සමග එකතු වෙලා තරග කරයි යුතුයි වගේ අදහසක ඔවුන් ඉන්නේ. ඒ හින්දා ඒ පිළිබඳව තමයි සාකච්ඡා වෙලා තිබුණේ. ඒ පක්ෂ තමන්ගේ අදහස් දැක්වීම කරලා තිබුණා. ඒ අනුව අවසන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සිදු හමුවෙන් පසුව ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වෙලා යම් ආකාරයකින් මේ හමුවීම බොහෝ දුරට අද දවසේ සිද්ධ වේවි කියලා විශ්වාස කරන්නේ. ඒ හමුවෙන් පස්සේ යම් තීරණයක් ප්‍රකාශයට පත් කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ අනුව කටයුතු අවසන් වුණේ මෛත්‍රී මහින්ද හමුවකට දින නියම කරගනිමින්.
ඔව්, එතකොට ඊයේත් විශේෂිත හමුවක් සිදු වුණා නේද මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ අතර? එහිදී මොනවද කතා බහ වෙලා තිබුණේ?
ඔව්, එහිදිත් ඔවුන් අවසාන තීරණයකට ඇවිල්ලා තිබුණේ ජනාධිපතිතුමා හම්බ වෙලා සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගත යුතුයි කියන කාරණය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා ගොනු වෙලා ඉන්න පක්ෂවල නායකයින් තමයි ඊයේ දවසේ හමු වුණේ. එහිදිත් මැතිවරණයට තරග කරන ආකාරය සහ පාර්ලිමේන්තුවේ ඉදිරියේ කටයුතු කරන ආකාරය වැනි කාරණා පිළිබඳව සාකච්ඡා වෙලා තිබුණා. ඉන් අනතුරුව පක්ෂවල නියෝජිතයින් අදහස් දක්වමින් පාර්ලිමේන්තුවට සහභාගී වීම පිළිබඳව එක් කණ්ඩායමක් කියනවුන් තාම නිසි තීරණයක් අරගත්තේ නැහැ කියලා. නමුත් විමල් වීරවංශ ඊටපැමතුමා නම් සඳහන් කළේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු රැස්වීමට තමන් සහභාගී වෙන්නේ නැහැ කියලා. කොමුණත් මැතිවරණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට එන්නේ කොහොමද කියන කාරණය ජනාධිපතිතුමා හමු වෙලා සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා කියන අවසන් එකඟතාවට තමයි ඊයේ පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂවල නායකින්ගේ රැස්වීමේදී තීරණය වෙලා තියෙන්නේ.
ඔව, අවධානය යොමු කරන්න කැමති පසුගිය සිකුරාදා දවසේ සිදු වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම. එහිදී ගත්ත තීන්දුව තීරණ සහ සාකච්ඡා වුණු කරුණු මොනවාද?
එහිදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා මාධ්‍ය සාකච්ඡාවක් කියලා ඔවුන්ට ඔවුන් මේ මධ්‍යම කාරක සභාවේදී ගත්තු තීරණ පිළිබඳව දැනුම් දුන්නා. ඔවුන් ඒදී ඍජුව කිව්වේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සියලු බලවේග එකතු කරලා පුළුල් සංවිධානයක් ගොඩනගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒ වගේම මැතිවරණයට සංධානයක් ගොඩනැගින්නේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්, ඒකට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගය ලැබෙනවා කියන අදහසේදී ඉදිරිපත් වුණා. ඒ අනුව ඔවුන්ගේ පාර්ශවයේ බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටා ගොඩනැගුණු සංධානයකට. ඒ අනුව තමයි ඔහු කිව්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගය ලැබී ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තමයි මැතිවරණයට යන්නේ කියන කාරණය. තවමත් ලාංඡනය සම්බන්ධයෙන් කොයි පක්ෂය යටතේද යන්නේ, පොදු නමක් කොයි ආකාරයෙන්ද සකස් කරගන්නේ, පොදු ව්‍යවස්ථාවක් කොයි විදිහටද සකස් කරන්නේ, මේ කාරණා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා පක්ෂ මහලේකම්වරයා සඳහන් කළා. එතකොට ජනවාරි වලට කලින් පොදු භූමිවල තියෙන සියලු කඳවුරු ඉවත් කරන්න අවශ්‍යයි කියලා ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී ඉදිරිපත් කරලා තියෙනවා. මේ උතුරු ප්‍රදේශයේ පොදු භූමිවල තියෙන කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබුණේ. බන්ධනාගාරගත වෙලා ඉන්න දේශපාලන සිරකරුවන් චෝදනා තියෙන අයට නඩු දානවා, අනිත් අය නිදහස් කරනවා කියලා සඳහන් කරලා තිබුණා. මෙහිදී මේ මාධ්‍ය හමුවේදී නම් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගී නොවීම සම්බන්ධයෙන්. එහිදී ඔහු කිව්වේ චන්ද්‍රිකා මැතිණිය ලියුමක් එවල තියෙනවා සම්මේලනයට ඇයි තමන්ට ආරාධනා නොකර කියන කාරණය සම්බන්ධයෙන්. කොහොමුණත් සංවිධායකවරු කාටවත් විශේෂයෙන් ලියුම් මැරලා මේ සඳහා ආරාධනා කරේ නැහැ කියන කතාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළේ.
දැන් අර ඔබ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පිළිබඳවත් සඳහන් කරපු හින්දා එහි තියෙන සුවිශේෂතා පිළිබඳවත් මම මෙතනදීම සාකච්ඡාවට ලක් කරන්න කැමැති. සම්මේලනයේදී විශේෂිත අවධානයට ලක්වුණු කාරණා පිළිබඳව මේ වෙනකොට සමාජයේ කතාබහකුත් තියෙනවා. මා කැමැති සංක්ෂිප්තයක් දැනගන්න ඒ සම්බන්ධව ඔබෙන්.
විශේෂයෙන්ම ජනාධිපතිතුමා හිදි කිව්වේ මේ අර්බුදයට දවස් 7කින් විසඳුමක් දෙනවා කියලා. දී අගාරුවාද තමයි සම්මේලනයේ තිබ්බේ. ඒ අනුව අද හෙට ඇතුලේ මේකට විසඳුමක් ලබා දෙනවා කියන අදහස් තමයි එහිදී ජනාධිපතිතුමා සඳහන් කරේ. කොමුණත් කිසිම හේතුවක් නිසා තමන් රයිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා ඔහු සඳහන් කළා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති පුටුවෙන් ඉවත් කරේ ඇයි කියන කාරණය පිළිබඳව ජනාධිපතිතුමා අදහස් දැක්වුවා. ඔහු පිරිසිදු යහපාලන සංකල්පය අමුවමුවේ ඝාතනය කරපු නිසා තමයි මේ ඉවත් කිරීම සිද්ධ වුණේ. ඔහු මුරණ්ඩු විදිහට වැඩ කරලා රටත් එජාපයත් වෙනසුවා. ඒ වගේම තමන්වත් යම් ආකාරයකින් වෙනසීමට ලක් කරා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. මේ ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි, ප්‍රශ්නය හැදුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් අද කරන්නේ රටට ගැළපෙන දේශපාලනයක් නෙමෙයි. ඕකේ දේශපාලනය අපේ රටට ගැළපෙන්නේ නැහැ. ඔහු සිතන පතරදී මේ රටට ගැළපෙන්නේ නැහැ. ඒ වගේම මේ යහපාලන සංකල්පය යම් ආකාරයකින් දූෂණය කරා, එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ නැහැ, තමන්වත් යම් ආකාරයකින් විනාශ කිරීමට ලක් කරා කියලා මූලික කරුණු විදිහට මෙහිදී සඳහන් කළා ජනාධිපතිතුමා පක්ෂ සම්මේලනයේදී අදහස් දක්වමින්.
2015 ජනවාරි 8 නිර්මාණය කළ බිහි කළ ඒ පවිත්‍ර වූ මහා ප්‍රබුද්ධ වූ දේශපාලන ගමන සහ සංකල්පය රනිල් වික්‍රමසිංහ අමුවේ දූෂණය කළා. ඔහු අමුවේ විනාශ කළා. යහපාලන දේශපාලන ප්‍රබුද්ධ සංකල්පය ඔහු අමුවේ ඝාතනය කළා. මා 2014 නොවැම්බර් 21 එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට එන්න අවුරුදු ගණනාවක් ඉවසීමෙන් සිටියා මෙන්ම ඊටත් වඩා දැඩි ඉවසීමකින් සංයමයකින් මා පසුගිය අවුරුදු 3 මාර කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම හදිසියේ අහම්බයක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා රට විනාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ වැදගත් දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා. ඔහු ඒ සියල්ලටම දීමට තිබූ එකම විසඳුම සහ පිළිතුර රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියන එකයි මම තීන්දු කළේ. ඔබ දන්නවා මහ බැංකු මංකොල්ලේ කිව්වා ඔහුගේ දූෂිත බව මම පහුගිය කාලය තුල කිව්වා. ඔහුගෙන බොහෝ පණත් මා ප්‍රතික්ෂේප කළා. ඔහුට අවශ්‍ය විදිහට රට බරපතල ලෙස විනාශ කිරීම මා හැකිතරම් මගේ ශක්තියෙන් එය පාලනය කළා, අවම කළා. එහෙත් ඔහු තරඳඩු මුරණ්ඩු මිනිහෙක් විදිහට අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශපාලන දර්ශනය මේ රට විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස ඔහු පාවිච්චි කළා.
දැන් ඔය විදිහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසි ලෙසකින්වත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති තනතුරට පත් කරන්නේ නැහැ කියලා කිව්වට එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන් විශේෂිත සූදානමක් තියෙනවා මේ වෙනකොට වැඩි දෙනෙකුගේ අත්සන් ලබා ගනිමින් බහුතර මතය ප්‍රකාශ කරන්න එක්සත් ජාතික පක්ෂයේ නායකයා තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ වගේම අගමැති තනතුරට ඔහු තවදුරටත් සුදුසුයි කියන වගට ප්‍රකාශ කිරීම සඳහා මේකත් විශේෂිත කාරණාවක් මින් පෙර සිදු නොවුණු කාරණාවක් මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ තියෙන සූදානම ඒ සම්බන්ධව අනිකුත් පක්ෂ දරන්නා වූ මත මේ පිළිබඳව මම කතා කර බහ කරන්න කැමතියි ඊළඟට මනෝජ්
ඔව් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සංධානය කියන්නේ ඒක ජනාධිපතිතුමා නෙමෙයි තීරණය කරන්නේ අපේ පක්ෂෙන් අපේ කණ්ඩායමෙන් දක්වන නියෝජිත කවුද කියලා අපි තීරණය කරන්නේ බහුතරයකගේ කැමැත්ත තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ හින්දා ඒ බහුතර කැමැත්ත පාර්ලිමේන්තුවට යෝජනාවක් දෙනලා තමන් පෙන්වන්න සූදානම් ඉන්නවා කියලා සඳහන් කළා ඒ අනුව ලබන 12 වෙනිදා ලබන බදාදා දවසේ පාර්ලිමේන්තුව ආයි රැස්වන දවසේ මේ යෝජනාව ඉදිරිපත් කරන්න නියමිතයි සජිත් ප්‍රේමදාස නවීන් දිසානායක අකිල විරාජ් කාර්යවසම් මේ වගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙකුගේ අත්සනින් පාර්ලිමේන්තු මහලේ කම්බරයට මේ සම්බන්ධයෙන් යෝජනාව බහර දීලා ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා අග්‍රාමාත්‍යවරයා විදිහට වැඩි විශ්වාසයේ තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියන තහවුරුව කරන්න යම් ආකාරයකින් සූදානමක් තියෙනවා 12 වෙනිදා ඒ සම්බන්ධයෙන් වන කටයුතු පාර්ලිමේන්තුවේදී බොහෝ දුරට සිදු වෙයි.
හොඳයි දැන් අපි මේ සම්බන්ධව සිදු කරපු අදහස් කීපයකුත් එකතු කරගන්නට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මේ කර්තව්‍යය සනාථ කර හිටියා මෙහෙම වැඩක් කරන්න යනවා කියලා.
දෙසැම්බර් මාසේ 12 වෙනිදා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කළ යුතු වන බවට යෝජනාව. රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ 113 වඩා වැඩියෙන් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නනවා.
හොඳින් මේ රනිල් වික්‍රමසිංහ මහතාට මේ පක්ෂව ඔහු අගමැතිවරයා බවට පත් කළ යුතුයි කියන ආකාරයෙන් මේ ආකාරයෙන් මේ අත්සන් එකතු කර ගැනීම සිදුවන අතරතුරේදී තවත් යටින් වෙනත් කතාවකුත් යනවා. දැන් අලුත් නායකත්වයක් එන්න ඕනේ, තරුණ පිරිස් එන්න ඕනේ මේ වගේ කතන්දර. පුංචි උදාහරණයක් සැපුවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා. තරුණ පිරිස ඉල්ලනවා කියලා මේ අලුත් නායකත්වයක් ඕනේ සජිත් සහ මාව ඒ සම්බන්ධයෙන් නම් කළා තියෙනවා කියලාත් ඔහු යම් කිසි වූ ඉඟියක් පළ කරලා තිබුණා මේ ආකාරයට.
විශේෂයෙන්ම අපේ තරුණ කැළ කියනවා අපි අනාගත මැතිවරණයකට මුහුණ දෙන්න අවශ්‍ය නම් අපගේ පක්ෂයේ ව්‍යුහයේ වෙනසක් අවශ්‍යයි. මමත් එතන ඉන්නේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම කියවෙනවා, මගේ නම කියවෙනවා, අපි දෙන්නම එකතු වෙලා මේ ගේම් එක ගහන්න ගන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතාමත්ම දක්ෂ නායකයෙක්. එතුමා ඉදිරියට ගන්නම අවශ්‍යයි.
ඔව් දැන් නවීන් ඒ ආකාරයෙන් එහෙම කියද්දී මුස්ලිම් කොංග්‍රසයේ පැත්තෙන් රවුෆ් හකීම් මහතා ප්‍රකාශයක් කරලා තිබුණා පොදු අපේක්ෂකයෙක් ඉස්සරහට එනවා නම් එන්න ඕනි තරුණ නායකත්වයක් UNP එකෙන්ම කියලා. මේ වගේ කතාවලින් අපිට පේනවා දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පවතින නායකත්වයේ යටතේ සහයෝගය පළ කරනවා කියලා කවුරු කවුරුත් කිව්වට යටි අරුත වෙන එකක් වෙන්නටත් පුළුවන් කියලා මවුන්ගේ.
පොදු අපේක්ෂක මෙවර එක්සත් ජාතික පක්ෂයේ තරුණ කෙනෙක් ඉදිරිපත් කරලා ඒ හරහා සිදුවෙන්න ඕනේ කියන බලපෑම අපි කරනවා. අපි නම් කියන්නේ එන මැතිවරණයේදී යම් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරලා අලුත් බලාපොරොත්තුවක් මේ රටේ ජනතාවට ලබා දෙන්න ඕනේ දීපව්‍යාප්ත මැතිවරණයක.
දැන් මේ ඇති වෙලා තියෙන අරබුදය සම්බන්ධව අනිකුත් ප්‍රධාන දේශපාලන පක්ෂත් දරනා වූ මත විමසා බැලීම වටිනවා. විශේෂයෙන්ම තීරණාත්මක පක්ෂ බවට මේ වෙනකොට පත් වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය, ඒ වගේ මුස්ලිම් කොංග්‍රසය. දැන් මේ වගේ පක්ෂ මොන වගේ මතිමතාන්තරවලද මේ වෙනකොට සිටින්නේ?
ඔව් මේ 12 වෙනිදා බදාදා දවසේ පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ පාර්ලිමේන්තුවට රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයක කැමැත්ත තියෙනවා කියලා ඉදිරිපත් කරන යෝජනාව පාර්ලිමේන්තු මහලේ කම්බරයට බහර දීමේදී අත්සන් සහිතව ඉදිරිපත් කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, අකිල කාර්යවසම්, ලක්ෂ්මන් කිරියල්ල, රාජිත සේනාරත්න, පළනි දිගම්බරම්, මංගල සමරවීර, රිෂාඩ් බදියුදීන් කියන මන්ත්‍රීවරු අත්සන් කරලා තමයි මේ පාර්ලිමේන්තු මහලේ කම්බරයට බහර දීලා තියෙන්නේ. පාර්ලිමේන්තු විවාදයට ගත්තට පස්සේ කවුද ඊට අමතරව සහයෝගය දක්වන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්කම ලැබේ. දෙමළ ජාතික සන්ධානයේ භූමිකාව මොකක්ද කියන එක මෙහි අපි සාකච්ඡා කරන්න වැදගත්. ඔවුන් හෝ ජනතා විමුක්ති පෙරමුණ නැතුව 113ක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. දෙමළ ජාතික සන්ධානය 11 වෙනිදා රාත්‍රියේ හෝ 12 වෙනිදා උදෑසන රැස් වෙලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා කියලා තමයි ඔවුන් සඳහන් කළේ. නමුත් යම් යම් අවස්ථාවලදී කියුණා මේ මොහොතේ මේ ක්‍රමය වෙනස් කිරීමයි අවතනෝමතික ක්‍රියාමාර්ගයට එරෙහි වීමයි දෙමළ ජාතික සංධානය අපේක්ෂා වෙලා තියෙන්නේ. එය සිද්ධ වෙන්නේ අග්‍රාමාත්‍යවරයා විදිහට හිටපු අග්‍රාමාත්‍යවරයා පත් කරායින් පසුව. ඒ නිසා දෙමළ ජාතික සංධානය යම් ආකාරයක සහයෝගයක් ලබා දේවි එක්සත් ජාතික පක්ෂයට කියලා විශ්වාසයකුත් තියෙනවා. කොහොමනත් ඊයේ දවසේ වෙද්දී ඔවුන් කිව්වේ 11 රෑ හෝ 12 සම්බන්ධයෙන් තීරණය ගන්නවා කියලා. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා උතුරේදී තියපු මාධ්‍ය හමුවකදී මේ ගැන සඳහන් කළා. දෙමළ ජාතික සංධානය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දීම අග්‍රාමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් කරන්න කියලා ඔවුන්ට පක්ෂව කටයුතු කිරීම නිවැරදි තීරණයක් නෙමෙයි කියලා ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සඳහන් කළා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාද මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් ඔවුන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා යම් ආකාරයකින් බලයට පත් වෙයි කියලා ඔවුන්ට යම් බියක් තිබෙනවා. ඒ හින්දා තමයි තමන් එක්සත් ජාතික පක්ෂයට දෙමළ ජාතික සංධානය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ හින්දා ඒ සහයෝගයත් එක්සත් ජාතික පක්ෂයට හිමි වේවි කියලා අවසාන මොහොතේ යම් විශ්වාසයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් බැලුවොත් ඔවුන් ඍජුව කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය බිඳහෙලීම තමයි ඔවුන්ට තියෙන තර්ජනය. ඊට අනුව පෙනී ඉන්නවා මිසක් පුද්ගලය වෙනුවෙන් තමන් පෙනී ඉන්න සූදානම් නැහැ. එහෙම රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් විශ්වාසයක් නැහැ ඔවුන්ට. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් විශ්වාසය පළ කරන්න ලෑස්තියක් නැහැ කියලා ඔවුන් කියනවා. එක්සත් ජාතික පක්ෂයක් ප්‍රසිද්ධිය කියලා දිනවා. ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය මේක ලැබෙන්නේ නැහැ කියලා.
ඔව්, ඒ අතරතුරේදී අතුරුලිය රතන ස්වාමින් වහන්සේගේ ක්‍රියාකලාපයත් විමසා බැලීම වටිනවා. අපි දන්නවා දැන් උන්වහන්සේ එක්සත් ජාතික පෙරමුණෙන් වියුක්ත වෙලා ගිහිල්ලා වෙනමම ස්වාධීන මන්ත්‍රීවරයෙකු විදිහට කටයුතු කරනවා කියලා තීරණය කළා. ඒ ප්‍රකාශයට පත් කළා. අපි දැක්ක පහුගිය දවස්වල උන්වහන්සේගේ ක්‍රියාකලාපය විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සමග යම් යම් සාකච්ඡාවලට එළඹිලා තිබුණා. බොහෝ දෙනෙක් හිතුවේ මහින්ද පාර්ශවයට නැවත වතාවක් උන්වහන්සේගේ සහයෝගය ලැබෙවි කියලා. දැන් උන්වහන්සේ එක්තරා ප්‍රකාශයක් කළා තියෙනවා මේ බහුතර බලය සම්බන්ධයෙන්. එයත් සාකච්ඡාවට ගැනීම ඉතාමත් වටිනවා. උන්වහන්සේගේ ආකල්ප සහ යෝජනා ඒ වගේම අදහස් මොනවද මේ සම්බන්ධව?
රතන ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම බලය පිහිටෙව්වත් ආණ්ඩුවට 113 නෑ, බහුතරය නෑ කියන කාරණය උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ අනුව උන්වහන්සේගේ යෝජනා වෙලා තියෙන්නේ මේ වෙලාවේ බහරකාර ආණ්ඩුවක් පිටවන්න, ඡන්දෙකට යන්න. එතකොට සියලු දේශපාලන පක්ෂ යම් බලයක් සහිතව තමයි ඡන්දෙකට යන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායම වෙන්න පුළුවන්, එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම වෙන්න පුළුවන්. මේ හැමෝම එකතු වෙලා යම් ආකාරයෙන් බහරකාර ආණ්ඩුවක් මාස 3කට පිටවමු. ඒ අග්‍රාමාත්‍යවරයා කවුද කියන කාරණේ අදාළ නැහැ. කෙටි කාලයකට පිටවන්නේ. ඒ හින්දා ලොකු තීන්දු తీරන වලට යන්නේ නැහැ. ඒ හින්දා ඒ පිළිබඳව බලපෑමක් නැති නිසා බාරකාර ආණ්ඩුවක් පිටවලා ඡන්දෙකට යමු, ඡන්දෙකට ගිහිල්ලා ජනතාවගේ මතය විමසා බලමු කියන කාරණය උන්වහන්සේ සඳහන් කරන්නේ. ඒ අතර කාලයක් තිස්සේ ඔබට මතකයි රතන ස්වාමින් වහන්සේ ඇතුළු යම් පිරිසක් ජාත්‍යන්තර බලපෑම දැඩිව ශ්‍රී ලංකාවට තියෙනවා, රාජ්‍ය සම්පත් දේපල ශ්‍රී ලංකේ දේපල පවරා ගැනීමේ සූදානමක් තියෙනවා කියලා, ඒක භයානක තත්ත්වයක් කියලා උන්වහන්සේලා සඳහන් කළා. ඒකදී රතන ස්වාමින් වහන්සේ පහුගිය සතියේ කිව්වේ නැගෙනහිර සහ උතුරු පළාත්වල යම් යම් ව්‍යාපෘතීන් සිදු කරන ආකාරයට ජාත්‍යන්තරයේ සමග කටයුතු කරලා තියෙන ආකාරය සම්බන්ධයෙන් වැදගත් ලියකියවිලි කිහිපයකට උන්වහන්සේ සපෝ තියෙනවා. එහෙනම් මේක භයානක තත්ත්වයක්. ඒ හින්දා තමයි ආණ්ඩුවට එරෙහිව, ඒ කියන්නේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසුණේ කියලා උන්වහන්සේ සඳහන් කරනවා. ඒ ලියවිලි මොනවද කියන දේ නොකිව්වත් ඒවා තාම සමාජගත නොකළත් ඒ සම්බන්ධයෙන් වැදගත් රහස්‍ය ලියවිලි කිහිපයක් උන්වහන්සේට ලැබිලා තියෙනවා කියලා උන්වහන්සේ පසුගිය සතියේ සඳහන් කරා. දිරිලුක්ෂි
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මේ ඇතිවෙමින් යන ක්‍රියාදාමය පිළිබඳව වන දේශපාලනික පුවත් සමාලෝචනයේ අවසන් කරුණ විදිහට මං ඔබෙන් විමසා දැනගන්නට කැමතියි මනෝජ්. මේ ගෙවිලා ගිය සතියේ මැදභාගයේ ඉතර වගේ වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්තරා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලැබුවා. විශේෂයෙන්ම මේ වෙනකොට වඩාත් ව්‍යවුල්කාරී තත්ත්වයකට පත් වෙලා තියෙන මේ 19 සංශෝධනය පිළිබඳවත් ඒ මහතායේදී කරුණු සඳහන් කළා තිබුණා. ඒ පිළිබඳව වන තොරතුරු කොහොමද මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ කතාබහ වෙමින් තියෙන්නේ? ඒ මාධ්‍ය නිවේදනය ඇතුළත් තුන කරුණු සම්බන්ධව මොන වගේ කතාබහක්ද තියෙන්නේ?
ඔව්, ජනාධිපතිතුමා 19 දවස්සා සංශෝධනයේ දුර්වලතා තියෙනවා නම් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගවලින් සංශෝධන ගෙනෙන්න සූදානම් කියලා තමයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍යයෙන් කරපු මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයේ හරය, ඒ වගේම ඒ හරහා ඇති කරගත්තු ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කරලා ඒ සංශෝධන සිද්ධ කරන්න සූදානම් කියලා තමයි ජනාධිපතිතුමා කියන්නේ. ඒ අනුව 19 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ අවුරුදු 30ක් තිස්සේ ලංකාවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තියෙන ගැටලුකාරී තත්ත්වයන් සඳහා කියලත් ඒ නිවේදනයේ සඳහන් වෙනවා. එතකොට ඒ හරයන් රැකගෙන සෙසු යම් ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කර ගන්නවා කියලා කියන්නේ. විශේෂයෙන් අවුරුදු 4 මාරකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කියන කාරණා ගැන දැන් යලි යලි සාකච්ඡා වෙනවා. හදීසි අවස්ථාවකදී හෝ අවුරුදු 4 මාරක් කියන්නේ දිග කාලයක් පාර්ලිමේන්තුව කියන්නේ භූමියේ ජනමතය වෙනස් වෙලා තියෙනවා නම් ඒ මතය උරගා බලන්න ඕනේ. ඒ සඳහා ඉඩක් දී යුතුයි කියන අදහසක් නැවත ශ්‍රී ලංකේ සමාජයේ මතුවෙමින් තිබෙනවා. ඒ කාරණා පිළිබඳව නැවත විමසා බැලීමේ අදහසෙන් වෙන්න ඕනේ ජනාධිපතිතුමා මේ නිවේදනය නිකුත් කරේ. කොමනත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නීතිඥ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා දැඩිව සඳහන් කළා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව යම් හරයන් රැක ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය පහවුරු කරන්න තමයි 19 අරගෙන ආවේ. විශේෂයෙන් 3 වතාවකට වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරයෙකුට ඡන්දය ඉල්ලන්න තියෙන අයිතිය වෙන කාරණා එක පුද්ගලෙක් දීර්ඝකාලීනව දුරයක් දැරීම වැනි කාරණා අහෝසි කරමින් ගෙනාපු යෝජනාවක්. ඒ හින්දා ඒක වෙනස් කරනවට සංශෝධනය කරනවට එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි කියලා සඳහන් කළා. කොහොමනත් මේ සම්බන්ධයෙන් උත් ජනාධිපතිතුමා අදහස් දක්වමින් වෙබ් මාධ්‍යවේදීන් හමු වෙලා තිබුණා. මේ තීන්දුව తీරන ගන්න හේතු වෙච්ච කාරණා පිළිබඳවත් එහිදී සඳහන් කරලා තිබුණා. ජනාධිපතිතුමා කිව්වා වගේ ඉගිලෙනකොට තමයි පාට දකින්නේ කොකාගේ කියලා. එතකොට බලය ලැබුණම තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා හරියට කවුද කියලා දැක්කේ කියන කාරණේ තමයි ඒ හරහා ජනාධිපතිතුමා මතු කරේ. ඔහු කිව්වේ තමන්ගේ පක්ෂයටවත් රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 25ක් ඇතුලේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ නැහැ. විදායක ජනාධිපති බලතල පාවිච්චි කරලා කටයුතු කරා. නමුත් කළගුණ සලකන්න ඕන නිසා තමන් නොදැක්කසේ හිටියා කියලා කියනවා ජනාධිපතිතුමාම. ඔහුගේ බලතල පාවිච්චි කරද්දී නැති බලතල අගමැතිතුමාට පාවිච්චි කරා කියන චෝදනාව එහිදී සිද්ධ කරා. ජනාධිපතිතුමා ජනාධිපතිවරයා විදිහට නෙමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ද කියලාවත් හිතන්නැතුව තමයි වැඩ කළේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමා බැනුම් කර සම්බන්ධයෙන් සොයන්න ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරාට පස්සේ ඒ නිලධාරීන් කටයුතු කරපු ආකාරයට සහ ඒ ක්‍රියාවලිය හරහා රනිල් වික්‍රමසිංහ මහත්මයාට යම් කිසි අවහිරයක් වුණා කියලා ඒ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ සිද්ධ කළා. ඒ නිසා පරීක්ෂණ යම් ආකාරයකින් නඩපණ වුණා කියලා එතුමා සඳහන් කරා. ඒත් එක්කම කලින් එතුමා කිව්වේ තමන් ඒ මොහොතේ මහින්ද රාජපක්ෂ රජය යටතේ ඉඳලා පරාජයට පත් වුණා නම් මේ වෙනකොට ඉන්නේ පොළොවෙන් අඩි 6ක් යට කියලා. ඒකට මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරාම ජනාධිපතිතුමා කිව්වේ තමන්ට තියෙන ප්‍රශ්නය මේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් තමන්ගේ මාතෘභූමිය ලෝකසිතේමෙනුත් නැති වෙලා යනවා. ඒ හින්දා අඩි 6ක් යනවට වැඩි ආදරයක් මාතෘභූමියට තිබුණා. ලෝකසිතේමෙන් මාතෘභූමියත් අතුගෑවිලා යනවා දකින්න අකමැති නිසා මේ තීරණය ගත්තා කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කළේ. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්මයාට 113 හදාගන්න බැරි වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන 500ක්ම වපු මිලක් නියම වුණු නිසා ඒ හින්දා තමයි 113 හදාගන්න බැරි වුණේ. යම් ආකාරයකින් එහෙම නොවි 113 හදාගත්තා නම් මේ වෙනකොට මේ ප්‍රශ්නේ විසඳිලා කියලා සඳහන් කළා. උසාවි තීන්දුව ගැනත් අදහස් පළ කළා. උසාවි තීන්දුව තමන්ට වාසි සහගත ලෙස ලැබුණොත් තමන් පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දෙකට යනවා. අවාසි සහගත ලෙස ලැබුණොත් බෞතර බලයේ තියෙන කණ්ඩායමට ආණ්ඩුව පිටවන්න ආරාධනා කරනවා. නමුත් කිසිම හේතුවක් නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති ධූරය දෙන්නේ නැහැ. ඔහු නැතුව තව 224 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ කෙනෙක්ගේ නමක් අරන් ඉන්න පුළුවන්. නමුත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියලා නැවත නැවතත් ඔහු කිව්වා.
ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකේය දේශපාලන උණුසුම් තත්විත්‍ය සමාලෝචනයේට අපි වෙන් කරගත කාලය මෙතකින් නිමාවටපත් වෙනවා. මේ කාර්යාවේට සුපුරුදු ලෙසින් දායකත්වය ලබා දුන්න මාධ්‍යවේදී මනෝජ් ජුඩිතියාවල ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එබැනම් අලුත් උණුසුම් තොරතුරු සමගින් අපි ලබන සතියේ සඳුදා නැවත වතාවක් හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් දිලුක්ෂ බොමසුවි.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sps.com.au/sinhalese web අඩවියට.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.